මේ වස්සාන කාලය
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ මේ බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ සජීවී ලෙස විකාශනය කෙරෙන ත්‍රිපිටක ධර්ම සජ්ජායනාවෙහි තවත් එක් දවසක එක් සූත්‍ර දේශනාවක් පිළිබඳව අවධානය යොමු කරන්න සාකච්ඡා කරන්න අපි හැම දෙනා සූදානම් වෙන්නේ. මේ විහාර භූමියට වැලිගම දෙනිපිටියේ ඉඳලා ආපු හොඳ ශ්‍රාවක පිරිසක්, ඒ වගේම ලංකාව පුරා කාලාන්තරයක ඉඳලා ත්‍රිපිටක සූත්‍ර සජ්ජායනාව පිළිබඳව ආදරෙන් අහන්න පුරුදු වෙච්ච ශ්‍රාවක පිරිසක්, ඒ වගේම ලෝකයේ විවිධ ප්‍රදේශවල මේ දේශනාව අසන්නට පුරුදු අපේ පුණ්‍යවන්ත ශ්‍රාවක පිරිසක් කියන මේ ශ්‍රාවකයන් තෙපිරිසක් අද දවසේ සජීවී ලෙස සූත්‍ර සජ්ජායනාවට සහභාගී වෙනවා. සම්බෝධි විහාරයේ බෞද්ධ රූපවාහිනී නාලිකාව ලෝකයේ අද දවසේ මේ ඉටු කරන කාර්යභාරය ඇත්ත වශයෙන්ම මොනතරම් ප්‍රශංසාත්මකද? තථාගත බුදුපියාණන් වහන්සේ මේ උතුම් බණපදයක් සොයා ගන්නට මොනතරම් කාලයක් අපේ බණ පොතේම කියන විදියට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක්, ඒ තරම් අති දුෂ්කර මගක අති දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරලා මේ දහම ප්‍රත්‍යක්ෂ කොටගෙන අවබෝධ කොටගෙන මේ ලෝකයට පැමිණිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බුදුහාමුදුරුව අපිට මේ දහම දෙසුවේ. එදා මේ දහම බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණය තුල දසදහසක් සක්වල දක්වා ඒ ධර්මයේ ස්වරය පිටත්ව ගිය බව අපිට ධම්මසක්කවතුන් සූත්‍ර දේශනාව පළමු සූත්‍ර දේශනාව පිළිබඳව කෙරෙන සාකච්ඡාවකදී පව පේනවා. බුදුරජාණන් වහන්සේගේ හඬට දසදහසක් සක්වල ඈතට මේ හඬ රැගෙන යන්න පුළුවන්කම ලැබුණා. ඒත් ඊට පස්සේ එවැනි බලයක් එවැනි ශක්තියක් මේ ලෝකේ කාටවත් එහෙම බුදුවරයෙකුට හැර වෙන කවරෙකුටවත් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපේ අතීත යති පරපුර ඒ බුද්ධ වචන ආනන්ද හාමුදුරුවෝ දරාගෙන හිටපු මේ බුද්ධ වචන ටික පළමු ධර්ම සංගායනාවත් එක්ක හොඳට සංග්‍රහිත කළා, ආරක්ෂා වෙන වැඩපිළිවෙල යොදලා ග්‍රන්ථාරූඪ කරලා කටපාඩමින් පවත්වාගෙන ඇවිල්ලා අපේ මාතලේ අලු විහාරෙදි ක්‍රිස්තු පූර්ව පළවෙනි සතවර්ෂෙදි වළගම්බා රජ දවස අපේ මහා විහාරික භික්ෂූන් වහන්සේලා ඒවා ග්‍රන්ථාරූඪ කළා මේ දක්වාම සුරක්ෂිත කළා දුර්භික්ෂ ආක්‍රමණ යුද්ධ හමුවේ බණපොත විනාශ නොකර අපේ යති පරපුර රැකගෙන ආවා ඒ රැකෙන ආපු උතුම් ධර්මය අද දවසේ මෙවැනි විද්‍යුත් මාධ්‍යයකින් එක තැනක ඉඳන් මුළු ලෝකයටම විකාශනය කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා 20 සියවසේ විද්‍යාවේ තාක්ෂණයේහි විස්මයාවහ දියුණුවේ උතුම් ඵලය බුදුදහම විසින් අද භුක්ති විඳිනවා අද මේ දහම ලොව බොහෝ රටවල බොහෝ ජාතිකයන් විවිධ භාෂාවලින් ශ්‍රවණය කරනවා බෞද්ධ ආරෝපවාහිනී නාලිකාව නිසා. ඉතින් ඒ නිසා අපි අපේ දරණාගම කුසලධම්ම නායක හාමුදුරුවන්ට මං හිතන්නේ බෞද්ධයන් වශයෙන් අපි බොහෝම ණය ගැති. උන්වහන්සේගේ මේ උතුම් කාර්යභාරය. උන්වහන්සේ මේ මෑත කාලේ ආරම්භ කරපු මේ ත්‍රිපිටක සූත්‍ර සජ්ජායනා කාර්යය මට හිතෙන්නේ එදා පළවෙනි ධර්ම සංගායනාවට දෙවෙනි ධර්ම සංගායනාවට තුන්වෙනි ධර්ම සංගායනාවට එහෙම නැත්නම් ලංකාවේ මාතලේ අලු විහාරයේදී කෙරිච්ච ත්‍රිපිටක ග්‍රන්ථාරූඪකරණයටම නොදෙවෙනි වෙන කාර්යභාරයක් කියලා අපි කල්පනා කරන්නේ මේ උතුම් සූත්‍ර දේශනා අපිට කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ ඒව බණ පොතට සීමා වෙලා ඒව බණ පොතට සීමා වෙලා ඒව අපේ අල්මාරි වලට පවණක් සීමා වෙලා අපේ දේශකයන් වහන්සේලා තෝරාගත් සූත්‍ර ටිකක් සාකච්ඡා කරනවා කවදාවත් අපට මෙවැනි කාර්යභාරයක් කළේ නැත්තම් මේ සූත්‍ර දේශනා ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ ඒ නිසා මේ මහා ත්‍රිපිටක සජ්ජායනාව මේ රටේ ජනතාවගේ උතුම් සහභාගිත්වය ලැබෙන්න ඕනේ පුණ්‍යවන්ත කාර්යභාරයක් බුදුදහම චිරාත් කාලයක් සුරැකෙන්නට ගත්ත මහා කාර්ය ක්‍රියාමාර්ගයක් හැටියට අපි මේ වෙලාවේ හඳුන්වනවා අද දවසේ මා වෙත ලැබී තිබෙන මාතෘකාව ඔබ හැමදෙනාම මේ මැදිරියට පැමිණි ශ්‍රාවක පිටස දන්නෝ මහා සකුළුදායි සූත්‍රය මහා සකුළුදායි සූත්‍රය බලන්න කවදාවත් අපට ගුවන් විදුලි බණකදී රූපවාහිනී බණකදී ගෙදර දොරේ අහන කියන බණකදී පන්සලේ කතා කරන බණකදී ඇහුවද මහා සකුළුදායි සූත්‍රය මේ ත්‍රිපිටක සූත්‍ර සජ්ජායනාව නිසා මෙවැනි සූත්‍රයක් බණ පොතේ තියෙනවා ඒ සූත්‍රාගත කරුණු කාරණා මොනවාද කියලා අපට විමසන්නට අවස්ථාව ලැබී තිබෙන හොඳම අවස්ථාවක්. දැන් මම මෙතෙන් සිට ඔබට මේ සූත්‍ර සාරාංශය ඉදිරිපත් කරනවා. මේ ශ්‍රවණය කරන හැම දිනාගෙම ධර්ම ඥානීය දියුණු කර ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කෙරෙනු ඉතාම වටිනා සූත්‍ර දේශනාවක්. බුදුපියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේහි වැඩ සිටින කාලේ වැඩ සිටින එක දවසක උන්වහන්සේට දහවල් වෙලාවේ පිඬුසිඟා වඩින්නට තව කාලය තිබියදී ඒ කියන්නේ පොඩි විවේක කාලයක් ලැබුණු වෙලාවේ බුදුහාමුදුර කල්පනා කළා තම වේළුවනාරාමයේ ආසන්නෙහිම තිබුණු මෝර නිවාප කියන පිරිවැජියන් පරිබ්‍රාජකයන් කියලා කියන්නේ තත්කාලීනව හිටිය එක්තරා ආගමික කොට්ටාසයක් පරිබ්‍රාජකයන් ඒ අය නියම දහම අවබෝධ කරගත්ත පිරිසක් නෙමෙයි. හැබැයි සාමාන්‍ය සමාජෙන් වෙන් වෙලා ආගමික කොට්ටාසයක් හැටියට සමාජයේ ජනතාවත් එක්ක හිටිය එක්තරා පැවිදි කණ්ඩායමක්. සෑහෙන ශ්‍රාවක පිරිසක උන්ට හිටියා. පරිබ්‍රාජකයන් කියලා කියන්නේ ඔවුන්. එතකොට මේ මෝර නිවාප කියන පරිබ්‍රාජිකා ආරාමයේ පිරිවැජි ආරාමයේ මේ සකුළුදායි පරිබ්‍රාජකයා ඇතුළු සෑහෙන පරිබ්‍රාජකයන් පිරිසක් හිටියා. එතකොට අද දවසේ බැලුවත් අපි අන්‍යාගමික ආයතනයක්. එදා අනුව බැලුවහම බුදුදහමට බුදුදහම නොව වෙනත් ආගමික ආයතනයක්. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මට ලැබිච්ච පුංචි විවේකය පිඬුසිඟා වඩින්නට වෙලාව එනතුරු ලැබෙන පුංචි විවේකය ගත කරන්න මම මේ පරිබ්‍රාජකවරුන් ඉන්න තැනට වැඩම කරන්න ඕනේ. බලන්න බුදුහාමුදුරුවන්ගේ තිබිච්ච මොනතරම් ආගමික සහනශීලීතාවයක් එයින් පේනවාද. උන්වහන්සේ මහ කරුණා අදහසකින් එතෙන්ට ගියා මිසක් ඔවුන් සමග වාද කරන්නවත් ඔවුන් හෙලා දකින්නවත් එහෙම නැත්නම් ඔවුන්ට මඩ ගහලා ඔවුන් නිර්පාහරින්න කියලා සමාජ මතයක් හදන්නවත් එහෙම ඒකට නෙමෙයි. ඒ අන්‍යාගමික පිරිස් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ එහෙම නැත්නම් බණ පොතේ වචනයකින් කිව්වොත් සමය සමයාන්තර නිදහස ගෞරවය අන්‍ය දහම් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ආකල්පය. ඒ ආකල්පය තමයි මෙතනදී හොඳට පැහැදිලි වෙන්නේ. එනිසා බුදුපියාණන් වහන්සේ මේ ආරාමයට වැඩියා. දැන් එහෙම වඩින වෙලාවේ මේ පිරිවැජියන් පරිබ්‍රාජකවරුන් මොනවද කළේ? ඔවුන් මහා හඬින් උස් හඬින් කෑකෝ ගහමින් නොයෙක් කතා බහක නිරත වෙලා හිටියා. ඒ කතා බහට බණ පොතේ තියෙන්නේ නොකල යුතු දෙතිස් කතා. දැන් බෞද්ධයන්ට බුදුහාමුදුරුව විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට උපෝසත සීලය සමාදන් වෙච්ච අයට නොකල යුතු කතා 32ක් ගැන කියනවා. අන්නේ මිනිස් ජීවිතයට අවැඩදායක කවදාවත් යහපතක් සැලසන්නේ නැති තිරසන් කතා. ඒවට කියන්නේ තිරස්චීනගත කතා. තිරස්චීන යුද්ධය පිළිබඳ කතන්දර, රජුන් ගැන කතන්දර, සොරුන් ගැන කතන්දර, කාන්තාවන් පිළිබඳ කතන්දර, මේ වගේ බුදුහාමුදුරෝ නිවනට මඟ අවුරන නොකළ යුතු දෙතිස් කතාවක් අඳුන්වලා දීලා තියෙනවා. ඒවා මේ පිරිවැජියන් අන්න ඒ කතාවන්, ඒ කියන්නේ ඔවුන්ට නොගැලපෙන තිරස්චීනයන්ට ගැලපෙන එවැනි කතාවක මහ හඬින් උස් හඬින් කෑකෝ ගසමින් එවැනි කතාවක තමයි නියැලී හිටියේ. එතකොට හැබැයි බුදුරජාණන් වහන්සේ එනෝ දකිනකොටම පිරිවැජියන් මේ කතා සියල්ල නැවැත්තුවා. බණ පොත කියවාගෙන යනකොට මේ ඩිංග කියවනකොටම මට පේන්නේ බුදුහාමුදුරුව කෙරෙහි අන්‍ය ආගමික කොට්ටාස තුළ පවා පැවතුණු අතිශය ගෞරවය. දැන් බලන්න බුදුහාමුදුරුව පිළිබඳව තිබුණු පිළිගැනීම, බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබුණු ගෞරවය කොයි තරම්. අර තිරස්චීන කතාවෙහි නියැලී හිටිය පිරිවැජියෝ එකපාරටම නිහඬ වුණා, නිශ්ශබ්ද වුණා. ඒ නිහඬතාවයෙන් ප්‍රකට කළේ බුදුහාමුදුරන්ට අන්‍යාගමික සමාජවල පවා පැවතුණු අතිශය ගෞරවය සහ පිළිගැනීම. බුදුහාමුදුරෝ ඒ ආරාමයට පිවිසුණා. එතකොට මේ අය මේ බුදුහාමුදුරෝ ගෞරවයෙන් පිළිගත්, බොහොම ගෞරවයෙන් පිළිගත්. ඒ ගෞරවයෙන් පිළිගත්ත බව පෙනෙන්නේ හොඳ උස් ආසනයක් බුදුහාමුදුරන්ට පැනවීමෙන්. බලන්න හොඳට කේවල බලන්න මේ සූත්‍රය මා දේශනා කළ ඉවරනට පස්සේ මේ නාලිකාවෙන් සජ්ජහායනා වෙනවා. බුදුහාමුදුරන්ට විශේෂ ආසනයක් පිළියෙල කළා. එතකොට බලන්න තිබිච්ච ගෞරවය කොයි තරම්. විශේෂ ආසනයක් පිළිවෙල කළා. එහි වඩා හිඳුවලා මේ සකුළුදායි පිරිවැජියා මිටි අස්නක් තෝරගත්තා. බුදුහාමුදුරුවෝ ළඟ සමසුන් දැරුවේ නැහැ. අපිත් ආගමිකයෝ අපිත් ආගමික නායකයෝ කියලා බුදුහාමුදුරුවොත් එක්ක සමසුන්හි ඉන්න කාලුදායි පිරිවැජියා සකුළුදායි පිරිවැජියා ක්‍රියා කළේ නැහැ. සකුළුදායි පිරිවැජියා මුංචි ආසනයක් තියාගෙන බුදුහාමුදුරුවන්ගේ ඉස්සරහින් වාඩි වුණා. වාඩි වුණාම බුදුපියාණන් වහන්සේ මේ පිරිවැජියාගෙන් අහනවා, සකුළුදායි පිරිවැජියාගෙන් අහනවා, මා එන්නට පෙර ආතුව ඔයගොල්ලෝ මොනවාද කතා කරමින් හිටියේ? ඒක බුදුහාමුදුරුවෝ ඕනෑම තැනක ගියාම අහන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ අහන්නේ ඒ කතා කරපු දෙයින් දේශනාවට පිවිසෙන්. ඒක බුදුරජාණන් වහන්සේගේ ඉතාම හොඳ ගුරුවරයෙකු හැටියට පැවතිච්ච ඉගැන්වීමේ න්‍යායක්. අද වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ න්‍යාය ධර්මයක්. පන්තියට යනකොට ළමයි කතා කර කර හිටපු දේ මොකද්ද කියලා දැනගත්තනම් එතනින් පාඩමට පිවිසෙන්න දක්ෂ ගුරුවරයාට පුළුවන්. දැන් බලන්න අපේ ජාතක කතාවේ තියෙන හැම ජාතක කතාවක්ම වර්තමාන කතාව විමසලා බලනකොට පේන්නේ බුදුහාමුදුරෝ දම්සභා මණ්ඩපයට වඩිනකොට දම්සභාවේ හිටිය භික්ෂූන් වහන්සේලා කවර කතාවකින් යුක්තව හිටියද කියලා අහනවා. ඊට පස්සේ උන්වහන්සේලා කර හිටි කතාව මොකද්ද කියලා කියනවා. බුදුහාමුදුරෝ ඒ කතාව ගලපනවා අතීතයට. ජාතක කතා කියවෙන්නේ එහෙමයි. ඒ නිසා බුදුහාමුදුරෝ තිලොවට ගුරු වෙච්ච තුන් ලෝකේම ගුරුවරයෙකු බුදුහාමුදුරෝ අද දවසේ ඕනම ගුරුවරයෙකුට ආදර්ශ ගන්න පුළුවන් හොඳ අධ්‍යාපනික න්‍යායක පිහිටියා. මේ අවස්ථාව මට ඉස්මතු කරන්න තියෙන්නේ අන්න ඒකයි. අපි ඕනම තැනක ගියහම විශේෂයෙන් අධ්‍යාපනය කරන ගුරුවරුන් හැටියට අපි සරසවි යදුරන් හැටියට වුණත් මං හිතන්නේ අපිට හරි වටිනවා. අපි දේශන ශාලාවට යනකොට අපේ ශිෂ්‍යයන් නිරත වෙච්ච කතාවෙන් අපිට දේශනෙට පිවිසෙන්න පුළුවන්. ඔවුන් හරි එක්ක පොඩි සංවාදයකට පිවිසිලා. ඒක හොඳ ඉගැන්වීම් ක්‍රමයක්. බුදුහාමුදුරුවෝ ඒක තමයි මෙතෙන්දී අනුගමනය කරන්නේ. ඔබ මොන කතාවෙහිද නිරත වෙලා හිටියේ මා එන්නට පෙර ආතුව? හැබැයි මේ පිරිවැජියන්ට තමන් කර හිටපු කතා බුදුහාමුදුරුවෝ ඉදිරියේ කියන්න බෑ. ඒ තරම් පහත් කතාවක මේගොල්ලෝ නිරත වෙලා හිටියේ. දැන් බලන්න මේ සූත්‍රයේ හරිම ලස්සනට කියනවා සකලුදායි පිරිවැජිය කියනවා ඒ කතා කර කර හිටි දේවල් වලින් ඔබ වහන්සේට වැඩක් නැහැ. එහෙම යහන්. දැන් එතකොට බලන්න තවදුරටත් මට නම් පේන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි තිබිච්ච අතිශය ගෞරවය. මේ පිරිවැජියන් දන්නවා තමන් කර කර හිටි කතාවන් පිළිබඳව බුදුහාමුදුරුවෝ අහන්න කැමති නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ ඒ කතාවන්ට එකඟ වෙන්නේ නැහැ. ඒක මේ අය දන්නවා. අන්න ඒ නිසා සකලදායි පිරිවැජියා කියනවා නෑ නෑ බුදුරජාණන් වහන්ස, ඒ අපි කතා කර කර හිටි දේවල් ඔබ වහන්සේ ඉදිරියේ කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. හැබැයි අපිට ඔබ වහන්සේ ගැන කියන්න දෙයක් තියෙනවා. මොකක්ද ඒ දේ? බුදුරජාණන් වහන්ස මේ මගේ කනට වැටුණා. සකලුදායි පිරිවැජියා කියනවා මගේ කනට වැටුණා මේ තිබෙනවා මේ නගරේ කුතුහල ශාලාව කියලා ශාලාවක්. කුතුහල ශාලාව බණ පොතේ තියෙන මේ වචන. ඒ කුතුහල ශාලාව කියලා මට හිතෙන්නේ ඔය මිනිස්සු එකතු වෙලා සමහර විට අද දවසේ වචනකින් කිව්වොත් ඕපාදූප වගේ දේවල් කතා කරපු සභා ශාලාවක් වෙන්නත් ඇති. ආගිය තොරතුරු කතා කරපු ශාලාවක් වෙන්නත් ඇති. ඔය අපේ පරණ කාලේ අපේ ඉතිහාසෙ තියෙනවා අම්බලම් කියලා ජාතියක්. ඔය ගිරා සංදේශයේ කියවෙනවා ඉතාම වටිනා අම්බලමේ කතාවක්. අම්බලමේ කතාව. ඒ අම්බලමේදී අම්බලමට එකතු වෙන අය මේ නිකන් මේ නිර්ර්ථක කතාවල් වල නිරත වුණේ නැහැ. තමන් ආගිය තොරතුරු පවා කතා කරන්නේ කාටත් වැදගත් දේවා. ඉතින් ඔය ගිරා සංදේශ කවියා එවැනි අම්බලමක කතාවක් තමන්ගේ සංදේශයට එකතු කරනවා. හරිම සාර්ථකව එවකට හිටිය 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ ගුණකයන්. එතකොට ලංකාවේ අන්න එවැනි ශාලා ඉතිහාසය තිබිලා තියෙනවා. එතකොට ඒක එවැනි ශාලා මේ රජගහ නුවරත් තිබිලා තියෙනවා. ඉන්දියාවේ හැමතැනම තිබිලා තියෙනවා. ওই සන්තාගාර ශාලා එම ලංකාවේ රාජධානි වලත් තියෙනවා. ಭಾರತයේ තිබිලා තියෙනවා. එතකොට ඒ අන්න ඒ වගේ ශාලාවක් වෙන්න ඇති කියලා මට හිතෙනවා මේ කුතුහල ශාලා. කුතුහල ධනවන කතන්දර කරපු තැන්. කාටක් තියෙනුනේ නොඑක් සැක සංකා තියෙනවා මතවාද තියෙනවා හැම කාලෙම හැම යුගෙම අද අපිට එකතු වුණාම කතා කරන්න කොච්චර දේවල් තියෙනවද ඒ වගේ ඒ ඒ යුගවල මිනිස්සුන්ට එකතු වුණාම කතා කරන්න තිබිච්ච දේවල් සකලුදායි පිරිවැජේ බුදුහාමුදුරන්ට කියනවා මේ කුතුහල ශාලාවට රැස්වෙච්ච මිනිස්සු මට පෙනුණා මට ඇහුණා එක දවසක් මෙන්න මෙහෙම කතාවක් කරනවා බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රාශ්‍රුන් වහන්සේ සත්ශාස්ත්‍රුන් ශාස්ත්‍රුන් 6 දෙනෙක් බුද්ධ කාලේ හිටියා ඔබ දන්නවා ප්‍රධාන විශාල ආගමික නායකයන් නැත්නම් ආගමික සංකල්ප 62ක් තිබිච්ච යුගයක් ඒවා මිත්‍යා දෘෂ්ටි 62 හැටියට දක්වනවා විවිධ ආගමික න්‍යායන් බිහිවෙච්ච යුගයක තමයි බුදුරජාණන් වහන්සේ බිහි වෙන්නේ එතකොට ඒ අතරේ සස්සාස්ත්‍රුන්ගේ දර්ශනත් එකතු වෙනවා. ඉතින් මේ කුතුහල ශාලාවට එකතු වෙච්ච මිනිස්සු කතා කරනවලු මේ මගධය මගධ රාජ්‍ය කොයිතරම් වටිනා රාජධානියක්ද? එක පැත්තකින් ශාස්ත්‍රවරු 6 දෙනෙක් ෂට්ශාස්ත්‍රවරු හැටියට විවිධ දර්ශන කතා කරනවා. විවිධ ආගමික අදහස් ඔවුන්ගේ සාකච්ඡාව තුළට එකතු වෙලා තියෙනවා. ඒ අතරේ බුදුහාමුදුරුවෝත් ඉන්නවා. ශාස්ත්‍රවරු 7 දෙනෙක් ඉන්න රාජධානියක් මගධය. මොනතරම් වටිනා කාලයක වටිනා ශාස්ත්‍රවරුන් 7 දෙනෙක් එක නේද අපි ඉන්නේ. එහෙම කියලා මේ අය කතා කරනවා. බුදුරජාණන් වහන්සේට කියනවා මේ කුතුහල ශාලාවේ වෙච්ච කතාව. ඒ අය කතා කරනවලු පූර්ණ කස්සප අජිත කේස කම්බල මක්කලි ගෝසාලල නිගණ්ඨනාත පුත්තල ගැන ඒ අයගේ ආරාමවල කෙරෙන කතා බහ ගැන මේ කුතුහල ශාලාවට දැස්වෙච්ච මිනිස්සු කතා කරනවා ඉතින් මේ විශේෂයෙන් පූර්ණ කස්සප ගැන මේ සූත්‍රයේ හුඟක් කාරණා විස්තර වෙලා තියෙනවා දැන් ඔය පූර්ණ කස්සප තමන්ගේ ඒ ආගමික මූලස්ථානේ රැස් වෙලා ජනතාවත් එක්ක ශ්‍රාවකයොත් එක්ක ඉන්නකොට පූර්ණ කස්සප තමන්ගේ ධර්මාසනයට ආවට පස්සේ කිසිම වෙලාවක කොයිම ආකාරයකින්වත් මිනිස්සු නිහඬ කරගන්න පූර්ණ කස්සපට බැහැලු. පූර්ණ කස්සප ඇවිල්ලා තමන්ගේ දහම විවරණය කරන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු කෑකෝ ගහනවා. මේ කුතුහල ශාලාවේ වෙච්ච කතාව මේ මිනිස්සු කෑකෝ ගහනවා කොක්කඬලනවා hina වෙනවා එතකොට සමහර අය පූර්ණ කස්සප දහම කතා කරනකොට සමහර පිටිපස්සේ අය ඉන්න කට අපි ඕකට නම් එක වෙන්නේ නැහැ අපි ඕක පිළිගන්නේ නැහැ අපි මේ ප්‍රශ්නේ අහමු කියලා ඔය සමහර සභාවල අපිට පේන්නේ එකෙක් නැගිටලා වාඩි වෙන ඉස්සෙල්ලා තව කෙනෙක් ප්‍රශ්න නගන ආන්න ඒ වගේ පූර්ණ කස්සපට උත්තර දීලා ඉවර කරන්න බැරි තරම් මිනිස්සු එයාගේ මතවලට එරෙහිව ප්‍රශ්න නගනවා ඉතින් සමහර වෙලාවට මේවට උත්තර දී ගන්න බැරි වුනහම පූර්ණ කස්සප අත් දෙක ඔළුවේ තියාගෙන අඬනවලු අනේ ශ්‍රාවකෙයිනේ සවන් දෙන්න නිහඬ වෙන්න මා කියන දේ අහන්න කවදාවත් පූර්ණ කස්සපට බැරි වුණාලු තමන්ගේ ශ්‍රාවක පිරිස නිහඬ කරගන්න බලන්න එතකොට එතනම පේනෝනේ පිළිගැනීම පූර්ණ කස්සපට තිබිච්ච පිළිගැනීම ඇත්තටම මේ සූත්‍රය කියවාගෙනකොට hina යනවා අපිට පොඩි hinaවක් එන මුවට අත් දෙක ඔළුවේ තියාගෙන කියනවලු අනේ ශ්‍රාවකෙනි නිහඬ වෙන්න සංසුන් වෙන්න මගේ අදහස් පිළිගන්න බලෙන් පිළිගන්න කියනවලු එතකොට මේ සූත්‍රයේ අනෙක් ඔය ශාස්ත්‍රවරු ගැනත් එහෙමමයි තියෙන්නේ. මක්කලි ගෝසාල ගැන, නිගණ්ඨනාත පුත්ත ගැන, අජිත කේසකම්බල ගැන මේ හැම දෙනාගේම ආරාමවල තිබුණේ කෑකෝ ගැහීම්, කොක්කඩලෑම්, එහෙම නැත්නම් මහා ශබ්ද. කිසිම දවසක ඒ ශාස්ත්‍රවරුන්ට තමන්ගේ පිරිස නිහඬ කරගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. කිසිම දවසක තමන්ගේ සව්වෝ ශ්‍රාවකයෝ ශාස්ත්‍රවරයා කෙරෙහි ගෞරවයක් දක්වලා නැහැ. ශාස්ත්‍රවරයාට අවනත වෙලා නැහැ. ශාස්ත්‍රවරයා කෙරෙහි ප්‍රසාදයක් ඇති කරගෙන නැහැ. දැන් මේ හැම ආරාමයකටම ගියපු මිනිස්සු තමයි මේ ඇවිල්ලා කතා කරන්නේ. කුතුහල ශාලාරු. හැබැයි මේ මිනිස්සු මේ සස්සාස්ත්‍රුන් ගැන කතා කළා. ඉන් පස්සේ බුදුහාමුදුරුවෝ ගැන කතා කරනවා. මෙවැනි ශාස්ත්‍රුන්ගේ ආරාමවල මෙහෙමුණත් හැබැයි දෙවුරම් වෙහෙරේ, පූර්වාරාමේ, වේළුවනාරාමේ බුදුහාමුදුරුවෝ ඉන්න වෙලාවල් වල මොනතරම් පිරිසක් එතන බුදුහාමුදුරුවෝ ඉන්න තැන හිටියත් අඩුම වශයෙන් කිඹිසන හඬක්වත් ඇහෙන්නේ නැ නේද කියලා මිනිස්සු බුදුහාමුදුරුවන්ගේ ಗುಣ වර්ණනා කරනවලු අර කුතුහල ශාලා. හොඳට හිතලා බලන්න එතකොට සස්සාස්ත්‍රවරුන් කෙරෙහි බොහොම අවමානයෙන් කතා කරනවා, බුදුහාමුදුරුවෝ ගැන බොහොම ප්‍රසාදයෙන් කතා කරනවා. දැන් ඒ කුතුහල ශාලාවේ ඉන්න එක්කෙනෙක් කිව්වලු මම දවසක් බලාගෙන හිටියා එක භික්ෂූන් වහන්සේ කෙනෙක් බුදුහාමුදුරුවෝ බණහන වෙලාවේ එක භික්ෂුවකට කිඹිසිමක් ගියාලු. එතන හිටිය අනිත් භික්ෂුව දණින් එයාට ඇනලා කිව්වලු නිශ්ශබ්ද වෙන්න කියලා. නිශ්ශබ්ද වෙන්න කිව්වලු. ඒක එහෙමම සූත්‍රයේ තියෙන. දණින් ඇන්නලු ඇඟට. එතකොට බලන්න බුදුහාමුදුරෝ හිටිය තැන පැවතුණු නිහඬතාවය. දැන් මේ සූත්‍රය අවධාරණය කරන්නේ අනෙක් ශාස්ත්‍රූත් එක්ක සංසන්දනය කරමින් බුදු පියාණන් වහන්සේට තිබිච්ච අතිශය ගෞරවය සමාජය. බුදුහාමුදුරන්ගේ තිබිච්ච පිළිගැනීම. බුදුහාමුදුරෝ කෙරෙහි තිබිච්ච ප්‍රසාදය. මේ ටික තමයි මේ සූත්‍රයේ ආරම්භක කොටසේ විවරණය වෙන්නේ. එතකොට දැන් මේ මිනිස්සු ඔය අද වගේම අනිත් ආරාම වලටත් ගිහිල්ලා තමයි වේළුවන ආරාමයට, ජේතවන ආරාමයටත් එන්නේ. එතකොට මේ මිනිස්සු සස්සඳල බලනවා. බුදුහාමුදුරුවෝ කවදාවත් අද්දක හිතේ ඔළුවේ තියාගෙන අනේ මගේ ශ්‍රාවකයනි නිහඬ වෙන්න කියලා කවදාවත් කියන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ ධර්මාසනයට වඩිනකොට දහස් ගණන් දසදහස් ගණන් සෙනග හිටියත් සියලු දෙනා ගහක කොළයක් බිමට වැටෙන ඒ හඬ පවා ඇහෙන්න තරම් නිහඬියාවක් පළ වුණාලු. ධම්මචේතිය සූත්‍රයේදී මේ ගැන හොඳම කතාවක් තියෙනවා පින්වත්. ධම්මචේතිය සූත්‍රයේදී කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, බුදුරජාණන් වහන්ස මම මේ රටේ මහරජු, මට බලය තියෙනවා ඕනනම් ඕන කෙනෙකුගේ හිස ගසා දමන්න. ඕන කෙනෙකුගේ හිස ගසා දමන්න මට බලය තියෙනවා, මට හැකියාව තියෙනවා, නියෝග කරන්න පුළුවන්. එහෙව් බලයක් තියෙන මම ඉතාම ගැටලු සහගත නඩුවක් විසඳන්න සිංහාසනයට නැග්ග වෙලාවෙවත් කවදාවත් මගේ රාජසභාව නිහඬ කරගන්න මට බැරි වුණා. මගේ රාජසභාව නිහඬ කරගන්න මට බැරි වුණා. ඒත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ ධර්මාසනයට වඩිනකොට මේ ඔක්කොම මිනිස්සු නිහඬ වෙනවානේ. ඔබ වහන්සේගේ පුදුම ආශ්චර්යයක් ඔබ වහන්සේ තුළ තියෙන. කොසල් රජතුමා බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදෙන කරුණු රාශියක් දේශනා කරපු කතා කරපු ධම්මචේතිය සූත්‍රයේ පළවෙනි කාරණාව තමයි ඔබ වහන්සේ අනතැන තිබෙන නිහඬතාව. මජ්ඣිම නිකායේම තියෙනවා චාතුම කියලා සූත්‍රයක් පින්වත්නි. ඒ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ නිහඬතාවට කොච්චර ගරු කළාද කියනවනම් එක කාලයක් ওই චාතුම කියන ජනපදයේ ගිහිල්ලා ආනන්දහාමුදුරුවොත් එක්ක නිහඬියාවම විඳින්න පරිසරයක එක්තරා වස්සාන කාලයක් වාසය කළා. එක දවසක් එදාම පැවිදි වෙච්ච පිරිසක් බුදුහාමුදුරුවන්ට වඳින්න ආවා. ඉතින් මේ එදාම පැවිදි වෙච්ච පිරිසට කිසිම සාසනික ශික්ෂණයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ ආවේ කෑකෝ ගහ ගහ. කරේ දාගෙන හිටිය පාත්‍ර ගලවලා හයියෙන් බිමින් තිබ්බා. 500 නමක් පාත්‍ර 500ක් එක ගොඩේ ගහනකොට කොච්චර සද්දයක් ඇහෙන්නේ නැද්ද? බුදුහාමුදුරුව ආනන්දහාමුදුරුවන්ගෙන් අහනවා මෙච්චර දවස් වින්ද නිහඬියාව අද බින්දෝ කවරහුද? මේ ආරාම මේ චාතුම ජනපදයේ මා සිටින මේ ආරාමේ අද මාළු විකුණන මාළු වෙළඳ සැලක තත්ත්වයට පත් කළෝ කවරහුද? ආනන්දහාමුදුරුව කියනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට වඳින්න ආපු ශ්‍රාවකයෝ පිරිසක් පැවිද්දෝ පිරිසක් බුදුහාමුදුරෝ නියම කරනවා වහාම මේ ආරාමයෙන් ඔවුන් නිරපාහරින්න කියලා. නිරපාහැරියා. චාතම සූත්‍රයේ කියවලා බලන්න නිරපාහැරියා. ඒ තරම් බුදුහාමුදුරෝ නිහඬියාව ප්‍රිය කළ ශාස්ත්‍රවරේ. නිහඬියාව ප්‍රිය කළා. රජතුමා පවා පැහැදුනා. නිහඬියාව බින්ද තැනක බුදුහාමුදුරෝ ඉන්න කැමතුනේ නැහැ. භික්ෂූන්ටවත් එතන ඉන්න දුන්නේ නැහැ. ඔවුන් එළවා දැම්ම පළවා හැරියා. නිරපාහැරියා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුව තුළ තිබිච්ච මෙන්න මේ ගුණය මේ කුතුහල ශාලාවේ මිනිස්සු කතා කරනවා කියලා සකලුදායි පිරිවැජියා බුදුහාමුදුරන්ට දන්වා සිටියා. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ගැන මෙන්න මේ වගේ ප්‍රසාදයක් ඔබ වහන්සේ ළඟ මේ විදියට ඇවිල්ලා නිහඬියාවෙන් ඉඳලා ඔබ වහන්සේ කියන දේශනාවල් හොඳට අහගෙන ඉඳලා සමහර කෙනෙක් එදාම පැවිදි වෙනවා කියලත් සමහර අය කතා කරනවා. සමහර කෙනෙක් එදාම උපාසක තත්ත්වයට පත් වෙනවා අය. තෙරුවන් සරණ යනවා අය. සමහර අය පංචශීලය ආරක්ෂා කරන්න පොරොන්දු වෙනවා අය. අන්න ඒ වගේ මිනිස්සුන්ගේ පුදුම පරිවර්තනයක් කරනවා අය ඔබ වහන්සේ කියලා මේ කුතුහල ශාලාවේ මිනිස්සු එකතු වෙලා කතා කරනවා අය කියලා බුදුහාමුදුරන්ට දැනුම් දුන්නා. දැන් බලන්න මේ සකලුදායි පිරිවැජියාගේ මේ අදහස අපිට අරගෙන බැලුවහම බුදුරජාණන් වහන්සේ පිළිබඳව මොනතරම් කීර්තියක් මොනතරම් චින්තනයක් මොනතරම් සමාජ පිළිගැනීමක් අන්‍යාගමිකයන් තුල පවා දැන් මේ සකලුදායි පිරිවැජියා හරි සන්තෝෂයෙන් බුදුහාමුදුරන්ට මේ කියන්නේ. අපි කතා කර කර දේවල් හිති දේවල් ඔබ වහන්සේට කියන්න ඕනේ නෑ. හැබැයි ඔබ වහන්සේ ගැන හොඳ කතාවක් තියෙනවා මේ ප්‍රදේශවල මිනිස්සු කතා කරන. එතකොට බුදුහාමුදුරුව මේ ටික ඔක්කොම අහගෙන ඉඳලා පිරිවැජයාට කියනවා පිරිවැජිය මට මගේ ශ්‍රාවකයෝ ඒ විදියට පැහැදෙන්න ඔබ හිතන හේතු මොනවද? මා එනකොට නිහඬ වෙන්න මා කෙරෙහි ඒ විදියට ප්‍රසාදය ඇති කරගන්න පිරිවැජියෙක් හැටියට ඔබ හිතන හේතු මොනවද කියලා බුදුහාමුදුරුව සකලුදායිගෙන් අහනවා. එතකොට සකලුදායි කරුණු පහක් කියනවා. මොනවද කරුණු පහ? පළවෙනි එක තමයි මිනිස් මා හිතන විදියට ඔබ වහන්සේ කෙරෙහි මේ තරම් පැහැදීමක් මිනිසු තුළ ඇති වෙන්න ඔබ වහන්සේ අල්පාහාරයෙන් යුක්ත වෙන කෙනෙක්. අල්පාහාර මම අහලා තියෙනවා මේ සකලුදායි කියන මම අහලා තියෙනවා සමහර විට ඔබ වහන්සේ ගහක් මුල ගහට ගහෙන් වැටෙන පුංචි ඵලයක් අනුභව කළා. ඔබ වහන්සේගේ මේ ජීවිතය පවත්වාගෙන යන්න උත්සාහ කරන කෙනෙක්. සමහර වෙලාවට කටුක ආහාරයක් ලැබුණම එයින් ඔබ වහන්සේ යැපෙන කෙනෙක්. ගහක කොළයකින් ජීවිතය යැපෙන කෙනෙක්. අන්න ඒ විදියට මම ඔබ වහන්සේගෙන් අහලා තියෙනවා. ඒක තමයි මං හිතන්නේ සමහර වෙලාවට ඔබ වහන්සේගෙන් පැහැදෙන්න තියෙන පළවෙනි කාරණාව. ඔබ වහන්සේ අල්පාහාරයෙන් යුක්ත නිසා. දෙවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ පාංශුකූල චීවර දරනවා කියලා අපි අහලා තියෙනවා. අමුසොහොන්වල මృత ශරීර ඔතාගෙන ගිහිල්ලා ඒ අමුසොහොන්වලට දානකොට ඒ මృత ශරීරය ඔතාගෙන ගෙනියපු රෙදි කඩ ඔබ වහන්සේට පූජා කළාම ඔබ වහන්සේ අයින් චීවර හදාගෙන පෙරවනවා කියලා. ඊටාම වටිනා කසීසලු කවදාවත් නොදරන ශාස්ත්‍රූවරේ කියලා පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා බොහොම සරල ඇඳුමක් ඔබ වහන්සේ දරන්නේ කියලා ඔබ වහන්සේට මේ ප්‍රසාදය ඇති වෙන්නටි කියලා මම හිතනවා. සකලුදා හිතනවා. තුන්වෙනි කාරණාව තමයි ඔබ වහන්සේ හැමදාම ආහාර සොයන්නට පිඬු සිඟා වඩිනවා. පිණ්ඩපාතේ වඩිනවා. ගෙයින් ගෙට වැඩම කරනවා. ඔබ වහන්සේ ළඟට සුඛෝපභෝගී මිහිරි බොජුන් රැගෙන එනතුරා කවදාවත් ඔබ වහන්සේ ඉන්නේ නැහැ කියලා අපි අහලා තියෙනවා. එනිසා ඔබ වහන්සේ පිණ්ඩපාතිකයිනේ. හැමදාම නිවසින් නිවසට සිඟමනේ වගේ ගිහිල්ලා ආහාර සොයා ගන්න කෙනෙක් කියලා අපි අහලා තියෙනවා. මේ කාරණාවත් නිසා ඔබ වහන්සේට මේ ප්‍රශංසාව ඇති වෙන්නේ කියලා අපි හිතනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සේනාසන පරිහරණයේදී ඔබ වහන්සේට මහා දේවරම් වෙහෙර හදලා දීලා තියෙනවා. පුරාරාමි හදලා දීලා තියෙනවා. රජවරු වේලවනාරාමේ නිග්‍රෝධාරාමි හදලා දීලා තියෙනවා. මේ වගේ මහා ආරාම තියෙද්දිත් ඔබ වහන්සේ රුක්ක මූලික වෙනවා. ඔබ වහන්සේ ගස් මුල් වල වැඩ වාසය කරනවා. ඔබ වහන්සේ අර සුවපහසු ආරාම වලට වෙලා ඉන්නේ නැහැ. ඔබ වහන්සේ පා ගමනින් වැඩම කරමින් ගිහිල්ලා ගස් මුලවල් සෙනසුම් බවට පත් කර ගන්නවා. ඒ කාරණාව නිසා ඔබ වහන්සේට පැහැදීම ඇති වෙනවා කියලා මම හිතනවා. එතකොට පස්වෙනි කාරණාව හැටියට සකලුදායි පිරිවැජය කියන්නේ ඔබ වහන්සේ උපදි විවේකයෙන් යුක්තව වාසය කරනවා. ඒ කියන්නේ ඔබ වහන්සේ උසස් විවේකයක් දරන කෙනෙක්. මෙතන උපදි විවේකය කියලා කියන්නේ මං හිතන්නේ සිහි බුද්ධියෙන් වාසය කරනවා කියලා. කලබල නැහැ. බොහොම සිහි බුද්ධියෙන් දහම කතා කරන, සිහි බුද්ධියෙන් වාසය කරන එහෙම කෙනෙක් කියලයි මම කල්පනා කරන්නේ. සකලුදායි ඔන්න ඔය කරුණු පහ තමයි බුදුහාමුදුරුවෝ ඉදිරියේ කියා සිටින්නේ. පින්වත්නි, බුදුහාමුදුරුවන්ට මේ ප්‍රසාදය ඇති වෙන්න හේතුව. එතකොට බුදුහාමුදුරුවෝ අල්ප ආහාරයෙන් යුක්තයි කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ පාංශුකූලික චීවර වලින් යුක්තයි කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ රස බොජුන් ළඟට ලැබෙනකම් නොසිට පිඬුසිඟා වඩමින් ආහාර සොයනවා කියලා මම හිතනවා කියලා කිව්වා. ඒ වගේම රුක්කමූලික වෙනවා කියලා කිව්වා. ඒ වගේම උසස් විවේකයෙන් උපදි විවේකයෙන් යුක්තව වැඩ වාසය කරනවා කියලා කිව්වා. මෙන්න මේ වගේ කරුණු පහක් අරගෙන සකලුදායි පිරිවැජිය බුදුහාමුදුරන්ට කියනවා, බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට මේ තරම් නිහඬියාවකින් ගරු කරන්න, මේ තරම් උසස් ලෙස මිනිස්සු ගරු කරනෝ ඇත්තේ මේ කාරණා නිසා වෙන්නේ නැති කියලා සකලුදායි පිරිවැජිය පැහැදිලි කළා. එතකොට බුදුහාමුදුරුවෝ සකලුදායි පිරිවැජියට කියනවා, නෑ නෑ පිරිවැජිය, කවදාවත් එහෙම වෙන්නේ නෑ. ඔය කියන කාරණා පහ මට විතරක් ආවේනික දේවල් නෙමෙයි. මේක තමයි ඉතා වැදගත් පින්වත්. ඔය කියන කාරණා පහ ශාස්ත්‍රූවරය හැටියට මම විතරක් දරන දේවල් නෙමෙයි. මගේ ශ්‍රාවකයොත් අල්පාහාරයෙන් යුක්තයි. ඔවුනොත් සමහර වෙලාවට ගස් මුල් වල ගහකින් වැටෙන ගෙඩියක් අනුභව කළා ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. මගේ ශ්‍රාවකයොත් පාංශුකූලික චීවර දරනවා. මගේ ශ්‍රාවකයොත් පිඬු සිඟා ගිහින් ආහාර සොයා ගන්නවා. ඒ වගේම මගේ ශ්‍රාවකයොත් උපදි විවේකයෙන් යුක්තයි. මගේ ශ්‍රාවකයොත් රුක්ඛමූලිකයි. ඒ නිසා ඔබ කියන කරුණු පහ නිසාම මට ප්‍රසාදය ලැබෙන්නේ නැහැ. එහෙනම් මගේ ශ්‍රාවකයන්ටත් ඒ ප්‍රසාදය ඒ විදිහටම ලැබෙන්න ඕනේ. ඒ කියන කරුණු පහ නිසා නෙමෙයි බුදුරජාණන් වහන්සේට මේ ගෞරවය මේ ප්‍රසාදය ලැබෙන්නේ. ඊට වඩා සුවිශේෂී වූ කාරණා පහක් නිසාය කියලා බුදුරජාණන් වහන්සේ කාරණා පහක් සකලුදායි පිරිවැජයට දේශනා කරනවා. මොකක්ද ඒ කරුණු පහ? බුදුරජාණන් වහන්සේ කියන්නේ සර්වඥයන් වහන්සේ අදිශීලයෙන් යුක්ත නිසා අදිශීලයෙන් යුක්ත නිසා ඒ වගේම බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් යුක්ත නිසා බුදුරජාණන් වහන්සේ අදි ප්‍රඥාවෙන් යුක්ත නිසා බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව දේශනා කරන නිසා බුදුරජාණන් වහන්සේ නිවනට මග සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මෝස්සේ පෙන්වන නිසා හොඳට තේරුම් ගන්න ශ්‍රාවක ශ්‍රාවිකාවනි බුදුරජාණන් බුදු කෙනෙකුට ලෝකේ හැම කල්හිම මානවයාගේ විතරක් නෙමෙයි දෙවි දේවතාවුන්ගේ බ්‍රහ්ම ලෝකවල වසන බ්‍රහ්මයන්ගේ මේ සියලුම කොට්ටාසවල ගෞරවය ඇති වෙන්නේ මෙන්න මේ කාරණා පහ නිසාය කියලා බුදුරජාණන් වහන්සේ දැන් සකුළුදායි පිරිවැජියාට විවරණය කරනවා පහදනවා දැන් මේ කාරණා පහ ඩිංගක් විමසලා බලන්න ඕනේ අපි බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච උත්තම ගුණ අදිශීලයෙන් යුක්තයි ශීලය පිළිමදව කියවනකොට අපි දන්නවා බුදුහාමුදුරෝ ශීලය පාරමිතාවක් හැටියට සම්පූර්ණ කළ කෙනෙක් ශීලේ පාරමිතාවක් හැටියට සම්පූර්ණ කළා. එතකොට මේ පාරමිතාවක් හැටියට සම්පූර්ණ කරමින් හික්මීම කියන එක සංයමය කියන එක ලෝකේ පරමාදර්ශී තත්වයට දියුණු කරගත්ත ශාස්ත්‍රවරයෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශීලයට සමාන කරන්න පුළුවන් මිනිස්සෙක් බුදු කෙනෙක් හැර ලෝකයේ තවත් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශීලය අදිශීලය උත්තම ශීලය ඒ හික්මීම ඒ සංයමය අපිට කවදාවත් වෙනත් මිනිසෙකුට ලබන්න බෑ. ඒක බුදු කෙනෙකුටම අනන්‍ය වූ දෙයක්. බුදු කෙනෙකුට පමණක් සාධාරණ වූ දෙයක්. මං හිතන්නේ හික්මීම පිළිබඳව සංයමය පිළිබඳව අපි ලෝකේ කතා කරනවා නම් ඒ කතා කරන මිනිසුන් අතරේ පරමාදර්ශී ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ අදිශීලයයි. ඉතින් අපිට අපි පංචශීලයවත් හරියට රැකගන්න බැරුව කොයිතරම් දඟලනවාද? මේ සමාජය තුළ මේ සමාජය පරිහානියටපත් වෙන්නේ මූලිකව සමාජයක මිනිසෙකුගේ ජීවිතයක පැවති වූ මූලධර්ම පහක් අපෙන් වියකී ගියාම නිකමට හිතලා බලන්න අපි පංචශීලයේ කියන මූලික මූලධර්ම ආරක්ෂා කරනවා නම් මේ සමාජය තුළ කිසියම් මිනිසෙක් කොයිතරම් පරමාදර්ශී ආදර්ශනීය මිනිසෙක් ප්‍රධාන වැරදි පහක් වෙන්නේ නැහැ. එතකොට මේ මිනිස්යා සමාජේ කොයිතරම් විශිෂ්ටද? පංචශීල ආරක්ෂා කළ විශිෂ්ටයෙක් වෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ ශීලය කොයිතරම් උත්තම ශීලයක් බවට පත් වෙනවද? කොයිතරම් ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත් වෙනවාදයි කල්පනා කර බලන්න. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන මට මේ ගෞරවය ලැබෙන්නේ මගේ මේ උතුම් අදිශීලය නිසා. ඊළඟට මගේ සර්වඥතා ඥානය නිසා. ඒක ලෝකෙ වෙන කවර මිනිසෙකුටවත් නැහැ. ඒක කවර ශ්‍රාවකයෙකුටවත් නැති දෙයක්. සර්වඥතා ඥානය. සර්වඥ කියන්නේ සියල්ල දත්තා. ලෝකේ සියල්ල අවබෝධ කරගත්ත පුජ්‍යලයා බුදුහාමුදුරෝ. ඒ නිසා මා දහම් දෙසන්නේ මේ සියල්ල අවබෝධ කරගත්ත නුවණින්. හැම දෙයකම මට විසඳුමක් තියෙනවා. හැම ගැටලුවකම හේතුව මම දන්නවා. ඒ නිසා ඒ නුවණිනුයි මම කතා කරන්නේ. ඒ නිසා මම සසර පුරා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා අත්හදා බලමින් අත්විඳිමින් ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගත්ත දහමක් තමයි මගේ සර්වඥතා ඥාණයෙන් මේ ලෝකයට අනාවරණය කරන්නේ. ඒ ඥාණය වෙන කවර මිනිසෙකුටවත් පිටින් නැහැ බුදු කෙනෙකුට හැර. ඒ නිසා පින්වත්නි මගේ ඒ සර්වඥතා ඥාණය නිසා මට ලෝකේ මිනිසුන්ගේ ප්‍රසාදය ගෞරවය ඇති වෙනවා කියලා බුදුහාමුදුරුව පෙන්වනවා. ඊළඟට අදි ප්‍රඥාව ප්‍රඥා මහිමයෙන් ඒකත් බලන්න. බුදුහාමුදුරුව අර හැමෝම දන්නවනේ උම්මග්ග ජාතකයේ වගේ ජාතකයක මහෞෂධ පඬිතුමාගේ කතාව දන්න. ඒක නොදන්න කෙනෙක් නෑ මේ සමාජේ. බලන්න ගැටලුවක් ආවට පස්සේ බෝධිසත්වයෙක් හැටියට සර්ව සාධාරණ විනිශ්චයක පිහිටන්න තරම් ප්‍රඥා මහිමයක් බෝසත් මහෞෂධ පඬිතුමාට තිබුණා. පාරමිතා සම්පූර්ණ කරන යුගයේ බෝධිසත්වයන්ට එවැනි උතුම් ප්‍රඥා මහිමයක් පැවතියා නම් එසේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පුරා පුරුදු පුහුණු කරපු ඒ බුදු පියාණන් වහන්සේගේ ප්‍රඥා මහිමේ තරම කොයි තරම් මොනතරම් ප්‍රඥා මහිමයක් ඒ ප්‍රඥා මහිමයට සමාන කරන්න ලෝකේ කවර කෙනෙකුටවත් පුළුවන්කම වෙන්නේ නැහැ ඇති වෙන්නේ නැහැ ආන්න ඒ නිසා බුදුහාමුදුරුව පහදනවා පින්වත්නි සකලුදායි පිරිවැජයට බුදුහාමුදුරුව පහදනවා මා කෙරෙහි පැහැදීමක් ඇති කරගන්නට මිනිස්සුන්ගේ හේතුව මගේ ඒ උතුම් ප්‍රඥා මහිමේ නිසා හතර වෙනුව මා දුක පිළිබඳව කතා කරපු නිසා ලෝකේ පරම සත්‍ය වූ දුක අපි හැම දෙයකම අවසාන යථාර්ථය දුක සැප කියලා විඳින්න ලෝකේ දෙයක් අපිට ඇත්තේ නැහැ හැම සැපකම කෙලවර අවසාන වශයෙන් මිනිසයා දුකට රැගෙන යනවා දුක්ඛ සත්‍ය අපේ බුදුහාමුදුරෝ දම්සක් පැවතුන සූත්‍රයේදී විවරණය කළ ආකාරය බලන්න බුදුරජාණන් වහන්සේ ළඟට එන ඕනම කෙනෙක් දුකටපත් වෙච්ච ඕනම කෙනෙක් බුදුහාමුදුර ළඟට ආවහම ඒ දුකට හේතුව ඒ දුක නැති කිරීම ඒ දුක නැති කරන මාර්ගය හොඳින් පැහැදිලි කරලා දෙන නිසා වෙනත් ශාස්ත්‍රූර් වගේ තමන් ළඟට එන කෙනා රවටලා තමන් ළඟට එන කෙනා මුලාවටපත් කරලා දේශනා පවත්වන්නේ නැති නිසා අහපු දෙයට හරියටම උත්තරය දෙන නිසා ඒ දෙන උත්තරය තමන්ගේ ජීවිතේ භාවිතාව වූ නිසා ඒ කියන්නේ තමන්ගේ ජීවිතයෙන් භාවිතයට නොගත් කිසිවක් බුදුහාමුදුරුවන්ට දේශනා කළා නැහැ දේශනා කරන්නේ නැහැ ඒ නිසා අර තමන් සදාතනිකවම බුද්ධ චරිතේනොත් බෝසත් චරිතේනොත් ක්‍රියාවට නම්වලා පෙන්නපු අත්හදා බලපු දෙයම තමයි ජනතාවට කියන්නේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට කියන්නේ ආන්න ඒ උතුම් තත්ත්වයටපත් වෙච්ච නිසා මිනිස්සු මට ගරු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සකලුදායි පිරිවැජයට කියනවා පස්වෙනුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මම හිතන්නේ හැමෝම දන්නවා මේ තමයි බුදුදහමේ තියෙන නිවන් මඟ ගොඩනගා ගන්නට පෙන්නපු උතුම් මාර්ගය බෝධිපාක්ෂික ධර්ම ඒවා එකිනෙක පහදන්න මම කාලය ගන්නෙ නෑ ඒවා මම හිතන්නේ මෙවැනි පුංචි වේලාවකින් විවරණය කරන්නට පුළුවන් වෙන්නෙත් නෑ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල පළවෙනි කාරණා හතර තමයි සතර සතිපට්ඨාන කායානුපස්සන ධම්මානුපස්සන චිත්තානුපස්සන වේදනානුපස්සන මෙන්න මේ කියන සතර සතිපට්ඨානය පිළිබඳව ලෝකෙ හැම මිනිසයාම මෙනෙහි කළ යුතු ධර්ම හතරක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන නිසා ඒ වගේම සතර සම්‍යක් වීර්‍ය හැමෝම දන්නවනේ නූපං කුසල් උපදවා ගැනීමට දරන වීරය උපං කුසල් වැඩි දියුණු කර ගැනීම සඳහා දරන වීරය නූපං අකුසල් නූපදීමට දරන වීරය සහ උපං කුසල් නැති කර ගැනීම සඳහා දරන වීරය කියන සතර සම්‍යක් වීරය මෙන්න මේ කියන වීරයන් මම මගේ දහම තුළ උගන්වන නිසා ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ග සතර ඉද්ධිපාද මේ වගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සත්ත බොහෝජ්ජංග ධර්ම මේ කරුණු කාරණා මම ඉතාම පැහැදිලිව මගේ ශ්‍රාවකයන්ට කියලා දෙන නිසා මගේ ශ්‍රාවකයෝ මා කෙරෙහි පැහැදෙනව මිසක් අර සකලුදායි පිරිවැජය කියපු අල්පාහාර නිසා පාංශකූල චීවර නිසා පින්දපාතාහාර නිසා රුක්කමූලික නිසා මට මිනිස්සු පැහැදෙනවා කියලා බුදුහාමුදුරුව පෙන්වුවේ නැහැ. බුදුරජාණන් වහන්සේට සුවිශේෂ වූ තත්වයක් බුදු ගුණ ටිකයි කියන්නේ මේ. බුදු පියාණන් වහන්සේ සතුව තිබිච්ච උතුම් බුදු ගුණ සමූහය ඒ නිසා මිනිස්සු ශාස්ත්‍රූන් වහන්සේට පැහැදෙන බව තමයි පෙන්වලා දුන්නේ. මේ ටික ඉවරුණාට පස්සේ සකලුදායි පිරිවැජියා අතිශයින්ම සන්තෝෂයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදීමට පත් වෙලා පත් වුණාය කියලා මේ සූත්‍රය අවසන් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ බණ පොතේ පිටු රාශියක් තියෙන දීර්ඝ සූත්‍රයක් මම මේ වෙලාවේ ඔබට මේ පැහැදුවේ. මේ සූත්‍රය තුල අනාවරණය වෙන ප්‍රධාන කාරණාව තමයි ශාස්ත්‍රවරයේ කැටියට බුදුරජාණන් වහන්සේට තිබුණු පිළිගැනීම පිළිබඳව තත්කාලීන සමාජයේ තිබිච්ච කතාබහ. බුදුහාමුදුරුවන්ගේ තිබිච්ච අන්‍යාගමික අන්‍ය සාමයික ආයතන කෙරෙහි තිබිච්ච දෘෂ්ටිය, ඒව කෙරෙහි තිබිච්ච ගෞරවය, ඒ වගේම අන්‍ය ආගමික නායකයන් පිරිවැජියන් බුදුහාමුදුරුව කෙරෙහි තිබිච්ච ගෞරවය, මේ වගේ කරුණු කාරණා රාශියක් අනාවරණය වෙන සකලුදාය සූත්‍රය අද දවසේ ඔබ ශ්‍රවණය කළා. මේ ජනිත කරගත්ත පුණ්‍ය මහිමය ඔබ හැම දෙනාටම උතුම් අජරාමර නිවනින් සැනසෙන්නට හැම දෙනාටම හේතු වාසනා වේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරන්න. අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වය උසුලන්නේ වැලිගම දෙනිපිටියේ මොහොට්ටිවත්තේ පදිංචි ලාල් ගුණසේකර, රංජිත් රණසිංහ, ලීලාරත්න, තිමල් සුනිල් පෙරේරා, සෝමලතා ලියනගේ, සුමිත්‍රා ලියනගේ, සීතා මාලිනී ලියනගේ, විජිතා පත්මිනී ලියනගේ, සංජීව විජේසිංහ, නිර්මාණි පෙරේරා යන අයගේ දායකත්වයෙන්. ඒ අය බලාපොරොත්තු වෙනවා දඬ රෝගීව සිටින කාන්ති ලියනගේ සොයරියට ඉක්මනින් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට. ඒ වගේම සැප්තැම්බර් මාස 30 දිනට උපන් දිනයේ යෙදෙන උදාර රණසිංහ පුතුට ආශිර්වාද කරන්න. ඒ වගේම ඔක්තෝබර් 18 වෙනි දිනට විවාහ සංවත්සරයේ යෙදෙන ගයාන් අනුරුද්ධගේ සහ නවෝදා නිලක්ෂිගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කර දෙන්න. දමයන්ති, අරෝෂා, මල්කාන්ති, චමින්ද, නිශාන්ත, ලක්මාල යන අයගේ දූ දරුවන්ද නයනතාරා, ටිෂුමි, උවසර, පවණි යන අයට සහ ධර්මදේශනාව පවත්වන දේශකයන් වහන්සේට බෞද්ධ රූපවාහිනී නිර්මාතෘ ගරු කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට, එම කාර්යමණ්ඩලයට, මෙම ස්ථානයට පැමිණ ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාට, ධර්මදේශනාවේ දායකත්වය දරූ අයගේ නමින් මියගිය සියලුම දෙමව්පියන්, සහෝදර නෑදෑ හිතමිතුරන් සියලු දෙනාට, ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ඇති කරන්නට මේ පින්වතුන් හැම දෙනාම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අයගේ බලාපොරොත්තු රාශියක් අද දවසේ තියාගෙනයි මේ වැලිගම දෙනිපිටියේ ඉඳන් ඇවිල්ලා මේ ලාල් ගුණසේකර, රංජිත් රණසිංහ, ලීලාරත්න සහ තිමල් සුනිල් පෙරේරා, සෝමලතා ලියනගේ යන මේ පවුලේ ඇත්තන් විශාල පිරිසක් අරගෙන ඇවිල්ලා හොඳට ධර්මදේශනාව ශ්‍රවණය කළේ. ඉතින් මේ අයගේ ඒ රෝගීව සිටින කාන්ති ලෙනගේ සොයිරියට ඉක්මනින් නිදුක් නිරෝගී භාවය, චිරජීවනය සැලසේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. උපන් දිනයේ දෙන උදාර රණසිංහ පුතුට මේ ධර්මානිසංසය සුබ උපන් දිනයක් පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විවාහ සංවත්සරයේ දෙන ගයන් අනුරුද්ධට සහ නවෝදාන ඉලක්ෂිට වාසනාවන්ත යුග ජීවිතයක් ගත කරන්නට තවදුරටත් ඒ 18 වෙනි විවාහ සංවත්සරයට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අනෙක් ඒ දූ දරුවන් හැම දෙනාටම මේ ධර්මානිසංසයේ ඒ හැම දෙනාගේම දූ දරුවන්ට වාසනාවන්ත ජීවිත ගත කරන්නට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අනිකුත් මේ අයගේ බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට සිද්ධ වේවා. ඒ දායකත්වය ගැන ක්‍රියා කර පින්වතුන් හැම දෙනාටම ඕන් කරන කියන සෑම කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, සඵල වේවා. අවසානයේ අපි හැම දෙනාටම උතුම් නිවනින් නිවි සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා මා සමග දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාට සම්මා සම්බුදු සරණයි.
සත්‍ය සත්‍ය.